පිංගතුනේ මනුස්ස ජීවිතය කියන්නේ තන අග පිණිබිඳුවක් වගේ කියලා ධර්මයේ සඳහන් වෙන්නේ. මේ තනකොළ ගස්වල ඔබ දැකලා ඇති උදේ පාන්දර පිණිබිඳු රැඳිලා තියෙනවා. මේ පිණිබිඳුව බොහෝ වෙලාවක් තියෙන්නේ නැහැ. සමහරලාට හුලඟක් වෙන්න පුළුවන්. සමහරලාට පිණි එකතු වෙලා ඒ සැනින් බිමට කඩාගෙන වැටෙනවා. මේ තනකොළ ගහ කඩ තියෙන පිණිබිඳුවක් වගේ මේ මනුස්ස ජීවිතය අස්ථීරයි, අනිත්‍යයි. කොයි වෙලාවෙ හුස්ම ටික යනවද කියලා අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. මේ බණ කියන මමත්, බණහන ඔබත්, මේ හැම දෙනාම උපන්නා වූ සෑම සත්වයෙක්ම කවදා, කොතන, කොයි මොහොතේ හෝ අපට මරණය ඒ කාන්තෙම උරුම වෙනවාමයි. නත්ති ජාත සමරණ, උපන්නා වූ කිසිම කෙනෙකුට නොමැරීන්න නම් පුළුවන් ක්‍රමයක් නෑ. අන්න බුදුරජාණන් වහන්සේ අපට පෙන්නපු කාරණය. ඒ නිසා උපන්නා වූ හැම සත්වයෙක්ම නිරන්තරයෙන් මරණය සිහි කරමින්, එක අසුභ කාරණයක් නෙමේ. සාමාන්‍ය පෘථග්ජන ලෝකයා හිතන්නේ මරණය ගැන හිතන්න හොඳ නෑ. ඔයි මැරෙනවා මැරෙනවා, ඕවා හිත හිත හිටියොත් වැඩක් කරගන්න බැරි වෙනවා, නිකම් බය හිතෙනවා. ඒ නිසා මරණය ගැන හිතන්න එපා කියන එක තමයි බොහෝ වෙලාවට පෘථග්ජන සමාජය තුළින් අපිට අහන්න ලැබෙන. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නුවේ ඒක භාවනාවක් වශයෙන් වැඩිය යුතු දෙයක්. මරණ සති භාවනාව, මරණය සිහි කිරීම, අප්‍රමාදී භාවය ඇති කරගන්න මරණ සතිය තරම් භාවනාවක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා. එහෙමනම් පින්වතුනි, මරණය සිහි කිරීම, මරණ සතිය, මරණය මෙනෙහි කිරීම, අප්‍රමාදීව කුසල ධර්මයන් වඩා ගන්න මරණ සතිය තරම් භාවනාවක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නුවේ. දැන් බලන්න මේ වසංගතය නිසා කොයි තරම්නම් රටට, ජාතියට, මේ ශාසනයට මහා සේවාවක් සිදු කරන පූජනීය නායක මාහිම්පාණන් වහන්සේ වගේම තවත් බොහෝ ස්වාමින් වහන්සේලා මේ වෙනකොට උන්වහන්සේලාගේ ජීවිත, උන්වහන්සේලා අපවත් වෙලා, උන්වහන්සේලා අපට රටට ශාසනයට අහිමි වුණා. දහස් ගණනක් මනුස්ස ජීවිත, මිනිසුන්ගේ ජීවිත අහිමි වුණා. ලෝකේ පුරා මිලියන ගණනක් මනුස්සයන් මේ වෙනකොට මේ වසංගතයෙන් මිය ගිහිල්ලා තියෙනවා. ඒ නිසා විපත් මොන විදිහට, සමහරලාට වසංගතයක් වෙන්න පුළුවන්, භූමිකම්පාවක් වෙන්න පුළුවන්, සුනාමි වගේ ව්‍යසනයක් වෙන්න පුළුවන්, ගම් වතුර වෝදරක් වෙන්න පුළුවන්. එවැනි විපත් කවදා, කොතන, කොයි මොහොතේ, මොන විදිහට අපි කරා එනවද කියලා අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. සමහර අය හිතනවා අපිට තව කල් තියෙනවා, අපිට තව වයස තියෙනවා, අපිට තව ජීවිතේ එහෙම්මමයි. එහෙම හිත හිත ඉන්නවා. මරණයට වයස ભેදයක් නැහැ. මව් කුසේම දරුවෝ ලෝකේ අවුරුද්දකට ලක්ෂ ගාණක් දරුවෝ මව් කුසවල් ඇතුළෙම මිය යනවා. ඊළඟට දරුවෝ උපදිනකොට මිය යනවා. පුංචි කාලේ අම්මලා කිරි දෙනකොට එහෙම ඔඩක්කුවේ දරුවෝ මිය යනවා. සෙල්ලම් කර කර ඉන්නද්දී සමහරලාට පුංචි දෙයක් එක්කල ඉස්සලා වැටිලා සෙල්ලම් කරපු සමහරලාට පොඩි දෙයක් උගුර හිර වෙලා, නහය හිර වෙලා කොච්චර දරුවෝ මිය යනවද? ළමා කාලේ, තරුණ වයසේ, මැදි වයසේ, වයසට ගිහිල්ලා මැරෙන්න වයසක් නැහැ. ඕනෑම වයසක, ඕනෑම මොහොතක මරණය සිද්ධ වෙන්න පුළුවන්. ඒ කාරණේ නිතර ඔබ සිහි කරමින් අප්‍රමාදීව ගුණධර්ම වඩන්න දක්ෂ කෙනෙක් බවට පත් වෙන්න. පින්වතුනි, පූජනීය නායක මාහිම්පාණන් වහන්සේ අපිට මතකයි, මම මීට අවුරුදු 12කට 13කට වගේ කලින් අතුරුගිරිය ප්‍රදේශයට වැඩම කර, අවුරුදු 15කට ආසන්න වෙනවා අතුරුගිරිය ප්‍රදේශයට වැඩම කරලා, ඉස්සල්ලාම අපි අතුරුගිරියේ ශ්‍රී සදහම් පදනම ආරම්භ කරන්න අතුරුගිරියට වැඩම කරපු වෙලාවේ මුලින්ම මම ගිහිල්ලා මුණ ගැහුණේ අපේ පෝරේ පූජනීය නායක මාහිම්පාණන් වහන්සේ තමයි ඉස්සල්ලාම මුණ ගැහුණේ. උන්වහන්සේට ගිහිල මේ කාරණයේ දැනුම් දුන්නට පස්සේ ස්වාමීනි මට මේ ස්ථානයේ තුල මම පොඩි ආයතනයක් ගොඩනගාගෙන කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා කියලා පුදුම විදිහට. හැත්තෙම කවදාවත් අපි අපේක්ෂා කරපු නැති දෙයක්. බොහෝ වෙලාවට අපි දන්නවා මේ ලංකාවේ කොහේ වේවා තැනක් ආරම්භ කරනකොට පන්සලක් වේවා පූජනීය භාවනා මධ්‍යස්ථානයක් වෙන්න පුළුවන් කුටියක් හදාගන්න ගියත් පළවෙනියටම විරුද්ධ වෙන්නේ ඒ ප්‍රදේශවල ඉන්න ස්වාමීන් වහන්සේලා පන්සල් වලින් විරුද්ධ වෙලා සාසන ආරක්ෂක බල මණ්ඩල මේවා එකතු වෙලා සමහර වෙලාවට නොයෙක් කරදර බාධා ඇති වෙන මිනිස්සුත් ගිහිල්ලා එහෙම පුළුවන්ද මේ අපේ පළාතේ තව පන්සල් පටන් ගන්න කියලා නැති ප්‍රශ්න ඇති කරනවා. ඒ වගේ මොකද අපි දන්නවා අපි මේ රට පුරා ධර්ම ප්‍රචාරය කරනකොට බොහෝ ස්වාමීන් වහන්සේලාට අපේ හිතවත් ස්වාමීන් වහන්සේලාට ආයතනයක් ඉදි කරගන්න යද්දී ඇතිවෙච්ච ප්‍රශ්න. පෝරේ පූජනීය නායක මාහිම්පාණන් වහන්සේ අපිව පුදුම විදිහට දිරිමත් කරලා ඔබ වහන්සේගේ බණ මං අහලා තිනවා. ඔබ ඒ දවස්වල මම ලොකු ප්‍රසිද්ධියක් සමහරලාවට නැති වුණත් රූපවාහිනී මාධ්‍ය කීපයක පොත්පත් ගොඩක් ලියලා තිබුණා, ගුවන් විදුලිවල ධර්ම දේශනා කරලා තිබුණා. ඉතින් උන්වහන්සේ පුදුම විදිහට අපිව දිරිමත් කරලා ඔබ වහන්සේට කොහෙන් හරි ප්‍රශ්නයක් මේ පළාතින් ගමෙන් වේවා වෙනත් පන්සලකින් වේවා ඔබ වහන්සේට ප්‍රශ්නයක් ඇති වුණොත් කොහෙවත් යන්න එපා මට ඇවිල්ලා කියන්න මං ඔබ වහන්සේට පිහිට වෙනවා කියලා අපිට පුදුම ශක්තියක් වුණා. අතුරුගිරිය ප්‍රදේශයේ අපේ ශ්‍රී සදහම් පදනම ආයතනය ආරම්භ කරද්දි එදා ඉඳන් මේ දක්වා අපි කරපු හැම සාසනික කටයුත්තකදීම අපි පිරිත් පින්කමක් තිබුණත් ඒ වගේම අපේ අතුරුගිරිය ශ්‍රී සදහම් පදන මුල් කරගෙන අපි කරපු සමාජ සත්කාර වැඩසටහන් පින්කම් වලදී ඒ වගේම අපේ මෙත් සදහම් විකාශය කළඹ ටෙලිවිෂන් ආයතනය අපි ආරම්භ කරාට පස්සේ ඒ ආයතනයේ විවෘත කිරීම් පිරිත් පින්කම් වැඩසටහන් මේ හැම කටයුත්තකදීම අපි පෝරේ පූජනීය පුරාණ මහා විහාරස්ථානයේ පූජනීය නායක මාහිම්පාණන් වහන්සේ ධම්මකීර්ති නායක හාමුදුරන් වහන්සේගේ අවවාද අනුශාසනා ලැබමින් උන්වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සම්බන්ධ කරගෙන ඒ හැම කටයුත්තකටම කියූ පමණින් මොන වැඩ තිබුණත් ඔබ වහන්සේගේ කටයුත්තකට නැවිදින් බෑනේ කොහොම හරි මං මේක කරලා දෙන්නම් කියලා උන්වහන්සේ කටයුතු අපිට ඉෂ්ට කරලා දුන්නා. ඒ වගේමයි උන්වහන්සේ අපේ බණ අහන්න පුදුම බොහෝ වෙලාවට අපි ගියාට පස්සේ අපේ අතින් අල්ලගෙන අපේ දේශනා ගැන අපි කරන ධර්ම ප්‍රචාරය ගැන ලෝකේ පුරා අපි කරන මේ දහම් වැඩපිළිවෙල ගැන පුදුම විදිහට හදවතින් මගේ කිරීමක් කරනවා. අපිට හදවතින් ආශිර්වාද කරනවා. වෙලාවකට ගුරුවරයෙක් වගේ වෙලාවකට ගුරු පියෙක් වගේ ඒ වගේ පූජනීය නායක මාහිම්පාණන් වහන්සේ නමක් තමයි පූජනීය රුක්මලේ ධම්මකීර්ති නායක මාහිම්පාණන් වහන්සේ. ඉතින් අපි අවස්ථා ගණනාවක උන්වහන්සේ වෙනුවෙන් උන්වහන්සේගේ විහාරස්ථානයේ පැවතිච්ච කටින පින්කම් ධර්ම දේශනා ඒ වගේම උන්වහන්සේගේ මෑණියන් තවමත් ජීවතුන් අතර සිටිනවා ඒ මෑණියන්ගේ උපන්දිනය වෙනුවෙන් කරපු ධර්ම දේශනා පින්කම් මේ බොහෝ දේශනාවලට අපට ආරාධනා කරද්දී සමහර වෙලාවට දුරකථනෙන් කතා කරලා මම කියනවා නායක හාමුදුරුව වඩින්න එපා මම මේ බණට එන්නම් නෑ නෑ එහෙම හරියන්නේ නෑ සාසනික සම්ප්‍රදායක් තියෙනවනේ මම ඇවිල්ලා ඔබ වහන්සේට ආරාධනා කරන්න ඕනේ කියලා උන්වහන්සේම වඩිනවා. ඉතින් මේ වගේ බොහෝ ගුණ ඇති අපිත් සමග මේ සාසනික ගමනේදී හදවතින්ම අපට ආශිර්වාද කරපු ඒ ස්වාමීන් වහන්සේලා අතරින් පූජනීය නායක මාහිම්පාණන් වහන්සේගේ අපවත් වීම අපට විතරක් නෙමෙයි විශේෂයෙන් අතුරුගිරිය ප්‍රදේශයට ඒ ගම්මානවලට පළාතට සාසනයට උන්වහන්සේ විශාල සාසනික සමාජීය මෙහෙවරක් සිදු කරපු පූජනීය නායක මාහිම්පාණන් වහන්සේ නම. තේ නිසාම පිරිවෙනක් ආරම්භ කරලා ස්වාමින් වහන්සේලාට පිරිවෙන් අධ්‍යාපනය ලබා දීමේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා බොහෝ පිරිසක් උන්වහන්සේ වෙහෙර විහාරස්ථාන ගණනාව කදිපති භාවේ දරමින් බොහෝ දක්ෂ ස්වාමින් වහන්සේලාට අත දෙමින් උන්වහන්සේලාට මේ ශාසනය තුළ වැඩ කටයුතු කරගෙන යන්න උදව්පකාර කරමින් බොහෝ උපකාර කරපු පූජනීය නායක මාහිම්පාණන් වහන්සේ නමක් අපට රටට ශාසනයට දැයට අහිමි වුණේ. පිංගතුනි මේ වසංගතය මහා පුදුම දරුණු විපතක් රටට ලෝකයට සිදුකරගෙන යන කාලයක්. ඔබට පේනව ඇති මේ බණටික කියන මේ දින වෙනකොට මේ වසංගතයේ තවත් දරුණුම මට්ටමට පත්වීගෙන නවා. දැන් අවුරුදු එකහමාරකට ආසන්නයි. මේ අවුරුදු එකහමාර ඇතුළත මොනතරම් පීඩාවක් මේ මනුස්ස වර්ගයාට ලෝකේටම සිද්ධ වනාද කියලව බලත්. අපේ ජීවිතවල සමහර වෙලාවට අනාගතයේ අපි කාටවත් කිසිම විශ්වාසයක් නෑ. සමහරලාට ඔබට හිතෙන පුළන්නේ අපිට නං එහෙම වෙන්නෑ කියලා. හැබැයි නොසිතන පුත් සමහර තරුණ දරු ළමා වයසයයි මැදි වයසයයි හිතාගන්න බැරි පුද්ගලයෝ මේ වසංගතයත් එක්ක ජීවිත අහිමි වෙන. ඒ විතරක් නෙමෙයි ඔබ තේරුම් ගත යුතු කාරණා මේ දිනවල ඔබට පේනවා ඇති ලංකාවේ රෝහල් පද්ධතිය මොන තරම්නම් පිරී ඉතිරිලා ගිහිල්ලා. එවැනි තත්ත්වයක් යටතේ මේ වසංගතයේ සමහරලාවට ඔබ කොරෝනා රෝගියෙක් නොවුනත් ඔබ වෙනත් රෝගයක සමහරලාවට ඔබ වෙනත් අසනීපයක් වෙන්න පුළුවන් වකුගඩු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් හදවත් රෝගියෙක් වෙන්න පුළුවන් ඔබ ඔබට හදිස්සියකට තුවාලයක් වුණත් ඔබට රෝහලකට ගිහිලා ප්‍රතිකාරයක් කරගන්න බැරි අවස්ථාවක අද අපි මේ රට අපි හැමෝම මුණ දීලා ඉන්නේ. තේ නිසා පින්වතුනි පුළුවන් තරම් පරිස්සම් වෙන්න. ඔබ හැම වෙලාවෙම හොඳ සිහිනුවණින් ඔබ කරන කටයුතු පුළුවන් තරම් පරිස්සමෙන් ආරක්ෂාවෙන් කරන්න මේ වෙලාවේ උත්සාහ කරන්න. කවුරුවත් නැ ඔබ බේරගන්න. ඒ නිසා ඔබ ඔබේ ආරක්ෂාව සකස් කරගෙන ධර්මානුකූලව ධර්මයේ තුලින් හිත සකස් කරගන්න දක්ෂ කෙනෙක් බවට පත් වේ. පින්වතුනි අපි බලමු ලෙඩ වෙන එක වයසට යන එක ඉපදුනා නම් අපි කාටත් උරුම ධර්මතාවය. අපේ බුදුරජාණන් වහන්සේත් ලෙඩ වුණානි. බුදුරජාණන් වහන්සේත් වයසට ගියා. මේ ලෝකයේ බුදු කෙනෙක් වේවා පසේ බුදුවරයෙක් වේවා අග්‍රශ්‍රාවකයන් වහන්සේලා වේවා සක්විති රජ කෙනෙක් වේවා මේ ලෝකයේ උපදින හැම කෙනෙක්ම නත්ති ජාත සමරණම් ඉපදුනා නම් ඒ කාන්තින්ම ජාතිපච්චයා ජරා මරණ. වයසට යනවා ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. මේ ශරීරය කියන්නේ ලෙඩ රෝගවලට ගුහාවක්. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ අපිට නම් එහෙම ලෙඩ නෑ කියලා. අංගුත්තර නිකායේ නකුල පිත කියන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මෙවැනි ශරීරයක් දරාගත් කෙනෙක් නවදොරකින් අසූචි වැගිරෙන ලෙඩ රෝගවලට ගුහාවක් වෙච්ච මෙවැනි කුණු ශරීරයක් දරාගත් කෙනෙක් හිතනවා නම් අපි නම් ලෙඩ වෙන්නේ අපිට නම් එහෙම ලෙඩ නෑ එයාට එහෙම වුණාට අපිට වෙන්නේ නෑ කියලා හිතනවා නම් ඒ තරම් අඥානෙක් තවත් ලෝකේ නෑ කියන. ඒ නිසා හැම වෙලාවෙම ආදීනව සංඥාව මේ ශරීරය දිහා හැම වෙලාවෙම ආදීන වශයෙන් බලන්න. මේ කෙස් ගහේ ඉඳන් කෙස් වල ලෙඩ රෝග මේ කොටසෙන් කොටස හැම ලෙඩ ඊළඟට ශරීරයේ මාංශ පේශිවල ඇති වෙන රෝග පීඩා කොටසෙන් කොටස හිතන් ඇස්වල දිවේ කන්වල නාසී රෝග හදවත් රෝග බඩවැල්වල නහරවැල්වල ස්නායු පද්ධතිවල මේ ශරීරය අපි දරාගෙන ඉන්න මේ හැම කොටසකම අපි දන්නේ නැහැ මොන වගේ ලෙඩක් මොන වගේ අසනීප සමහරලාට අපි හිතනවා මං නිරෝගී කියලා. මේ ඇඟ ඇතුලේ පිළිකාවක් දුවනවා වෙන්න පුළුවන් අපි කවුරුත් නොදන්නවා වුණාට. සමහර අය බඩේ අමාරුව කියලා බේත් ටිකක් ගන්න යනවා. ඒකත් බෑ බෑ ඕන නෑ ඕකට ඔය නිකන් ගොඩ වෙදකමක් කරනවා කියලා ඉඳලා කවුරු හරි එක් කරගෙන යනවා නෑ ගිහිල්ලා බලමුකො කියලා බලෙන් ගෙනියන්නේ. බලනකොට දැනගන්නේ එක්ක පිළිකාව එක්ක වහුවඩු නරක් කියලා එක්ක හොඳ කරගන්න බැරි ලෙඩක් තියෙනවා. මතක තියාගන්න අපි දරාගෙන ඉන්නේ එවැනි ශරීරයක්. ඒ නිසා ගිරිමානන්ද සූත්‍ර බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ කය ගැන ආදීන වශයෙන් නිතර බලන්න. මේ කයට හැදෙන ලෙඩ රෝග ගැනම විමස විමස ආදීනව සංඥා වඩන්. පිංගතුනි දවසක් බුදුරජාණන් වහන්සේ ඉදිරියට දේවතාවෙක් ඇවිල්ලා මෙන්න මෙහෙම ගාථාවක් කියනවා. අච්චෙන්ති කාලා කාලේ වේගෙන් ගෙවිලා යන තරයන්ති රත්තියෝ දවල් රෑ දෙක ඉක්මිලා යනවා. වයෝ ගුණං අනුපුබ්බං ජහන්ති උපන්නා වූ සත්වයා දවසින් දවස වයසට යනවා. ඒ තම් භයම් මරණයේ පෙක්කමානෝ. මේ මරණයේ ඉදිරියේ උපන්නාව සත්වයා ඒ කාන්තෙන් භයක් තැතිගැනීමක් ඇතිකරගන්නට ඕන. පුඤ්ඥානි කෛරාත සුකාවහාති. මරණයේ ඉදිරියේ බය තැති ගැනීම ඇතිකරගන්න කෙනා ඉක්මනින් ඉක්මනින් ජීවිතයට සැපගෙනත් දෙන පින්කරගන්න මහන්සි වෙන්න ඕනෑ කියල කියනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ ගාථාව සම්පූර්ණයෙන් අනුමත කරන්නේ. අපිට නං ඇහිච්ච ගමන් හිතෙන්නේ හරිනේ ඇත්තනේන්න ඒකනි කරන්න ඕන කෙළ හිතෙනවා. දැම් බලම් මේ ගාථාව තේරුම කාලේ වේගෙන් ගෙවිලෑනවා ඒක හරි. දවල් රෑ දෙක ඉක්මෙනෝ ඒකත් හරි. උපන්නාව සත්වයාල් දවල් රෑ ගෙවිමින් මරණය කරා ලංවෙනවා ඒකත් ඇත්ත. මරණය ඉදිරියේ බය දකින්නට ඕන මරණයට බයවෙන්න ඕන තමයි. මරණය ඉදිරියේ බය දකින කෙනා ජීවිතයට සැපගෙනත් දෙන පින් දහම් ඉක්මනින් ඉක්මනින් පින්කරගන්න ඕනෑ කියන කාරණයයි මේ දේවතාව බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියා හිටි. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ ගාථාව අර මුල් කොටස් ටික අනුමත කරා. ඒ එක හරි. අවසාන පදේ විතරක් බුදුරජාණන් වහන්සේ වෙනස් කරලා දේශනා කරා දේවතාව ඔය ගාථාව මෙන්න මේ විදිහට සකස් වෙන්න ඕනෑ. කාලයේ වේගෙන් ගෙවිලෑනෝ. දවල් රෑ දෙක ඉක්මිලා සත්වයා දවසින් දවස මරණයට ලංවෙනෝ. මරණය ඉදිරියේ බය දකින කෙනා අප්‍රමාදීව ලෝකාමිසේ අතහැරලා ධර්මය අවබෝධ කරගෙන සසරෙන් මිදෙන්නම මහන්සි ගන්න ඕනෑ කියල බුදුරජාණන් වහන්සේ වදාල්. එහෙමනම් පිංහතුනි පිං විතරක් කරලා අපි පිං කරලා තියෙනවා ඔය මදෑ කියලා පිනෙන් සෑහීමකට පත්වෙන්න එපා. අපි කවුරුත් පින් කරනවා. පිංගතුනි සතෙකුට කෑම ටිකක් දුන්නත් ආත්ම සීයක් කානිසංස ලැබෙන පිනක්. අපි කොච්චර පින්කං කරලා ඇද්ද. අපි දන්න අපේ රටේ හැම කෙනෙක්ගෙම ජීවිතය ගත්තොත් බෞද්ධයෝ ගත්තොත් විශේෂේ අඩුම කොච්චර පන්සල්ලෝට ඇවිල්ලා දන් දෙන බෝධි පූජාතින කරදරයක් වුණත් පන්සලට එනවා බෝධි පූජාවක් තියෙනවා. අඩුගාන මාසකට සැරයක් පන්සලට දානවේ ලක් අරගෙන ගිහිල දානි පූජාක් සමහරු මාසිකව එක්ක වාර්ෂික දාන. ඊළඟට බොහෝ නැතිබැරි තැන්වලට වැඩිහිටි නිවාස වේවා ළමානිවාස වේවා පාරක අසරන මනුස්සයෙක් හිටියත් අඩුම ගාන කෑම ටිකක් හරි දෙනවා. වතුරු වීදුරුවක් අට නොදීන්න මිනිස්සු නෙමෙයි. එතකොට අපේ ජීවිතය අපි එදිනෙදා ටික ටික හරි පින් දහම් රැස් කරගන්න. ඊළඟට මිනිස්සු සීලාදී ගුණධර්ම කොහොමහරි උත්සාහ ගන්නවා. ශික්ෂාපද බිඳුනත් වැටි වැටි හරි නැකිට නැකිට මේකේ ආදීනව සිහි කරගෙන කොහොමහරි මම මේව හදාගෙන සීල් රකින්න ඕනෑ කියලා උත්සාහයක් ගන්නවා. බුදුන් අඳිනවා ගෙවල් වල පිරිත් කියනවා. එතකොට අපේ ජීවිතයේ එදිනෙදා පින් දහම් රැස් වෙනවා. දැන් දස පුණ්‍යක්‍රියා බුදුහාමුදුරුවෝ පෙන්වනවා. දාන සීල භාවනා පිදිය යුත්තම් පිදීම ගරු කළ යුත්තන්ට ගරු කිරීම වෙයියාවත් චපචායන ගරු කළ යුත්තන්ට ගරු කිරීම පිනා. පිදිය යුත්තම් පුදනවා ඒක පිනා. ධර්මශ්‍රවණ මේ බණහන එක විශාල පිනක් බණ ඇසීම. ඊළඟට ධර්ම දේශනා කරවීම තව අයට බණහන්න සලස්සනෝ. ඊළඟට මෙය පින්කං සම්මාධිට්්‍යිය කර්ම කරම්ඵල විශ්වාසී පත්ති දාන පින් දෙන එක පත්තානු මෝදනා කෙරෙන් කෙනෙක් කරන පිනක් අනුමෝදං වෙනවන අනේ සාදු සාදු කියලා පින් අනුමෝදංවීම පිනක්. එතකොට මේ වගේ අපේ ජීවිතවල අපි මේ පින්කන් ජීවිතය කරගන්නවා. හැබැයි මතක තියාගන්න පිනේ විපාක අපට සසරි ලැබෙනෝ කවදා හෝ ලැබෙනෝ. නමුත් ඔබ මම අපි කවුරුත් යන්නේ සතරාපායේ මහගෙදර කරගත්ත සංසාර ගමනක. බොහොම භයානක සංසාර ගමනකයි අපි ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් මේ ගමන් කරන්න. අපිට ලෝකෙ දුර්ලභම දේ ලැබිලා තියෙනවා බුද්ධ ශාසනය. පිංගතුනි බුදුරජාණන් වහන්සේ ලෝකේ දුර්ලභම කාරණා කීපයක් දේශනා කරන්නට යෙදුණා. දුර්ලභෝ බුද්ධෝත්පාදෝ. මේ ලෝකේ බුදු කෙනෙක් පහළ වෙනවා කියලා කියන්නේ අතිශයින්ම දුර්ලභ කාරණයක්. බුද්ධෝ හවේ කප්ප සතේහි දුල්ලබෝ බුද්ධ කියන වචනය කල්ප සිය ගණනකින් මේ ලෝකෙ අහන්නත් දුර්ලභයි කියලා ධර්මයේ සඳහන් වෙයි. දැන් බලමු කල්ප 91ක් තුල ලෝකෙ පහළ වෙලා තියෙන බුදුරජාණන් වහන්සේලා හත් නමයි. අපි ওই සත් බුදුරජාණන් වහන්සේලා කියලා වන්දනා කරන්නේ විපස්සී සිකී වෙස්සබු කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම කියන බුදුවරු. ඊළඟට සාරා සංකේය කල්ප ලක්ෂයක්. අන්න එතකොට අපිට පේනවා සංසාරේ භයානකම. මහා කල්ප අසංකේය හතරකුත් කල්ප ලක්ෂයක්. ඒකට තමයි කියන්නේ සාරා සංකේය කල්ප ලක්ෂය. ඔය දීර්ඝ කාලේ ලෝකෙ පහළ වුණේ බුදුරජාණන් වහන්සේලා 24 නමක් පමණයි. ඔබ අහලා ඇති අපේ බෝසතාණන් වහන්සේ සූවිසි විවරණ ලැබුවා කියලා. දීපංකර පාදමූලයේ දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ගත්ත තැන ඉඳන් බුද්ධත්වයේ දක්වාම සාරා සංකේය කල්ප ලක්ෂයක්. දාන, සීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීරිය, කන්ති, සච්ච, අදිඨාන, මෛත්‍රී, උපේක්ඛා කියන දස පාරමී පුරාගෙන ඒ එන ගමනේ බුදුරජාණන් වහන්සේලා 24 නමක් මුණ ගැහුණා. ඒ අයගෙන් විවරණ ගත්ත ඒ සියලු බුදුවරුන්ගෙන් අපේ බෝසතාණන් වහන්සේ. එහෙමනම් හිතන්න සාරා සංකේය කල්ප ලක්ෂයකටම බුදුවරු පහළ වුණේ 24 නමයි. බුද්ධ කියන වචනේ පවාස් අහන්නත් දුර්ලභයි. එවැනි දුර්ලභ බුද්ධ ශාසනයක් අපිට ලැබිච්ච වෙලාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුර්ලභෝ මනුස්ස පටිලාභෝ. මනුස්ස ජීවිතයක් ලබනවා කියන කාරණයත් අතිශයින්ම දුර්ලභයි. හැබැයි බොහෝ දෙනෙකුට ඒක තේරෙන්නේ නැහැ. මේ මිනිස්සු බැලුව බැලුව අත ඉන්නවන්නේ. දැන් පාරකට ගියත් සෙනග ඉන්නවා. පොලකට ගියාම පොර කාගෙන සෙනග අතරේ යන්න වෙන්නේ. බස් එකක කෝච්චි එක නැග්ගත් මිනිස්සු පිරිලා. ප්‍රධාන නගරයකට ගියොත් හම්බෝ අද ඉන්න සෙනග කියලා මේ මිනිස්සු අතරින් යන එනකොට අපිට නිකන් තේරෙන්නේ දැන් ගොඩාක් සෙනග මිනිස්සු පුදුම සෙනගක්. එතකොට මේ මනුස්ස ජීවිතයේ දුර්ලභයි කියන කාරණය අපිට ඒක එහෙම නෑ වගේ හිතෙනවා. පින්වතුනි මනුස්ස ජීවිතයක් ලබන එක දුර්ලභයි කියන කාරණය අපි තේරුම් ගන්න ඕනේ. අනිත් ලෝකවල සත්වයන් එක්ක ගලපලා අන්න එතකොටයි තේරෙන්නේ මනුස්ස ජීවිතයේ දුර්ලභයි කියන කාරණේ කොච්චර සත්‍යක්ද කියලා තේරේ. දැන් ඔබට මන් තේරුම් ගන්න මේ කාරණේ පොඩ්ඩක් විස්තර කරලා දෙන්නම්. දැන් අපි හිතමු අපි මනුස්ස ලෝකේ නම් මේ සංගණනය කරනවා. දැන් අපි ලංකා ජනගහනේ සාමාන්‍යයෙන් ඇහුවොත් මිලියන 22ක් කෝටි 2කට වඩා ටිකක් වැඩි කියලා අපි කියනවා. ලෝක ජනගහනේ කෝටි 700ක් අපි හිතමු 750ක් කියලා. එතකොට අපිට මේක කෝටි ගානෙන් හරි බිංදුවකින් කියා ගන්න පුළුවන් ඉලක්කම් ටිකක් දාලා. ලෝක ජනගහනේ කෝටි 700 අපි ලෝකේ. ලංකාවේ කෝටි 2කට ටිකක් වැඩි කියලා. දැන් අපි කවුරුවත් මේ ලෝකේ කවුරුවත් මේ සතර අපායේ නිරේ කීයක් ඉන්නවද? තිරිසන් අපායේ කොච්චර ඉන්නවද? පෙරේත ලෝකේ කොච්චර ඇද්ද? අසුර අපායේ කවුරුත් කොහෙවත් සංගණනීය තිය අපිට හිතා ගන්නවත් බෑ. හැබැයි අපිට තේරුම් ගන්න පුළුවන් විදිහට පුංචි ප්‍රමාණයක් අරගෙන මම පොඩි උපමාවක් කියන්න. මනුස්ස ජීවිත කොච්චර දුර්ලභද කියලා ඔබට ඒකෙන් තේරුම් ගන්න පුළුවන්. සතර අපාය. එතන හතරක් තියෙනවා. නිරය, තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර අපාය. ඔය හතරෙන් අපිට පේන්නේ යම් මට්ටමින් හරි ගණනය කර ගන්න පුළුවන් තිරිසං අපාය විතර හතරෙන් එකයි. නිරේ අපි දැකලත් නැහැ. ගිහිල් ඇති සංසාරේ ඕන තරම් මේ අපාය වැටි වැටි ආපු ගමන. හැබැයි දැන් අපිට ඒක දකින්න නුවණ නැහැ. ඒ නිසා නිරේ නිරිසත්තු කොච්චර ඉන්නවද කියලා අපිට ගණනය කරගන්න බෑ. අපි නිරේ පැත්තකින් අයින් කරමු. පෙරේත ලෝකේ විශ්වාස කළා හෝ නැතා හෝ අපිට ඒක ධර්මයේ තියෙනවා, බුදුහාමුදුරුවන්ගේ දේශනාවල තියෙනවා. හැබැයි අපිට ගණනය කරගන්න ගණන් කරගන්න බෑ. ඒකත් පැත්තකින් තියමු. අසුර අපාය. මහා සාගරයේ තුල දුක් විඳින අමනුස්ස කොටසක් හැටියට දේශනාවල විස්තර වෙනවා. ඔය පහරාද සූත්‍රයේ ඊළඟට අංගුත්තර නිකායේ තියෙන උපෝසත සූත්‍රය කියලා ඒ දේශනාවලත් තියෙනවා. මහා මොහොතේ ඉන්න අමනුස්ස වර්ග ගැන, මාළු ගැන නෙමෙයි, අමනුස්සයෝ. තිමි, තිමංගල, තිමිර පින්ඩල, නාග, අසුර, ගහන්දරව. යොදුන් සිය ගණන් විශාල අද්භූත සත්වයෝ මහමුහුදේ ඉන්නවා කියන අමනුස්සයෝ. ඒකත් අපි පැත්තක තියමු, ඒකත් අපිට පේන්නේ නැහනේ. එතකොට සතර අපායෙන් තුනක්ම අපි අයින් කරා. අපිට යන්තම් හරි පේන්නේ තිරිසං අපාය විතරයි. දැන් අපි තිරිසං අපාය ගැන හිතමු. අපි හිතමු අපේ ඉඩම ගැන. වෙන මොනවත් ඕනේ නැහැ, ලෝකේ අපිට හොයාගන්නත් බෑ, ලංකාවේ පුරාම ඕනෙත් නැහැ. ඔබේ ඉඩම ගැන ටිකක් හරි දන්නවනේ. පර්චස් 10ක් හරි 20ක් හරි 30ක් හරි අක්කරයක් හරි ඇති කාට හරි. ඔබ ජීවත් වෙන කොහේ හරි තැනක් ඇති. ඔබේ ගෙදර ඉඩම ගැන හිතන්. ඔය ඉඩම ඇතුලේ වැටක් ගහගෙන හරි තාප්පයක් බැඳගෙන හරි මනුස්ස ජීවිතයක් ලබලා ජීවත් වෙනවා කියලා හිතන්න. 4 දෙනෙක්, 5 දෙනෙක්, උපරිම 10 දෙනෙක් ඉන්නවා කියලා හිතන්න ගෙදර. දැන් ගෙදර 10 දෙනයි. ඔය ගෙදර ඉන්න සත්තු ටික ඔබට ගණන් කරන්න පුළුවන්ද? කූඹි ගුලක් ගත්තත් ලක්ෂ ගාන, වේය ගුලක් ගත්තත්, අඹ ගෙඩියක් කුණු වෙන්න තියලා බලන්න ඉන්න පණුව ටික, අසූචි ගොඩක, වැසිකිලි වැලේ ඉන්න පණුව ටික, වතුර ටිකක හිතා ගන්නවත් බැ. පොළොව හාරලා බලන්න, පස්වල ඉන්න පණුව ටිකයි පුංචි පුංචි සත්තු ටික, හාරන්න හාරන්න සත්තු. තිරිසන් අපාය කියන්නේ ඇහැට පේන ඒ වගේ. තිරිසන් සත්වයන් බුදුරජාණන් වහන්සේ පෙන්වුවා දීගාවා දීර්ඝ ශරීර ඇති සත්තුත් ඉන්නවා, මහන්තාවා මහත ශරීර ඇති සත්තුත් ඉන්නවා, මජ්ඣිමාවා මධ්‍යම ප්‍රමාණය ශරීර ඇති සත්තුත් ඉන්නවා, රස්ස කුඩා සත්තුත් ඉන්නවා, අනුක ඇහැට නොපෙනෙන තරම් සියුම් සත්තුත් ඉන්නවා, තූලාවා වටකුරු හැඩෙන් යුක්ත සත්තුත් ඉන්නවා, දිට්ටාවා ඒව අද්දිට්ටා දැකලා තියෙන සත්තු වගේම ජීවිතේට දැකපු නැති සත්තුත් ඉන්නවා. ඊළඟට අනුක කියන්නේ ඇහැට නොපෙනෙන සත්තු, ඉතාම සියුම් සත්තු ඉන්න. එතකොට ඔය සත්ව විග්‍රහය අතර අපි නිකන් අපේ ඉඩම ඉන්න සත්තු ටික ගැන හිතුවත් අපිට හිතා ගන්න ගණන් කරගන්න බැරි සත්තු ගොඩක්. තිරිසංගත සත්වයන් අපිම මේ 4-5 දිනේ ජීවත් වෙන 7-8 දෙනෙක් ඉන්න ගෙදරක ඉඩමක ඉන්නවා. එහෙමනම් හිතන්න නිරේ කොච්චර ඇද්ද අපි දන්නේ? තිරිසං අපායේ ප්‍රේතලෝකේ කොච්චර ඇද්ද? අසුරාපාය. අන්නේ නිසයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මහණෙනි සතර අපායගත සත්වයන් මහ පොළොවේ පස් වගේ. මනුස්ස ජීවිත ලබන්නේ මෙන්න මෙච්චරයි කියලා නියසිලට පස් ටිකක් අරගෙන නකසිකා කියලා සූත්‍රයක් තියෙනවා සංයුත්ත නිකායේ. බුදුරජාණන් වහන්සේ නියසිලට පස් ටිකක් අරගෙන පෙන්වුවේ මහණෙනි මනුස්ස ජීවිත ලබන්නේ මෙන්න මෙච්චරයි කියලා, ඉතාම සුළු පිරිසයි. ඒ දුර්ලභ මනුස්ස ජීවිතේ දැන් ඔබට ලැබිලා තියෙන, ඔබට මට අපි කාටත් ලැබුණා. අපේ පූජනීය නායක හාමුදුරන් වහන්සේටත් ඒ දුර්ලභ මනුස්ස ජීවිතේ ලැබුණා. ඊළඟ දුර්ලභ කාරණේ බොහෝ දෙනෙකුට ලැබිච්ච නැති දේ, ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි දුර්ලභා පබ්බජ්ජා. පැවිද්ද මනුස්ස ජීවිතයක් ලැබපු හැමෝටම පැවිදි වෙන්න හිතෙන්නේ නැහැ. ලෝකේ අතිශයින්ම දුර්ලභ කාරණයක්. බුදු කෙනෙක් පහළ වෙනවා කියන එක අතිශයින්ම දුර්ලභයි. මනුස්ස ජීවිතයක් ලබනවා කියන එක අතිශයින්ම දුර්ලභයි. හැබැයි මනුස්ස ජීවිතයක් ලබලා බුද්ධ ශාසනයක් මුණ ගැහුණත් මේ පංචකාම සැප සම්පත් අතහැරලා පැවිදි වෙන්න හිතෙන්නේ. සංසාර පින තියෙන, සසර පුරුදු තියෙන, වීරියවන්ත, ඉතාම සුළු පිරිසයි පැවිදි වෙන්නේ. දැන් බලන්න ලෝකේ කෝටි 700ක් විතර හිටියට පැවිදි වෙන්න පින තියෙන්නේ කීයෙන් කී දෙනාද කියලා. මේ බුද්ධ ශාසනය වෙනුවෙන් ජීවිතේ පූජා කරලා ධර්මාවබෝධය අරමුණු කරගෙන බුදු කෙනෙක්ගේ ශාසනයේ සිවුරක් දරාගෙන පැවිදි වෙන්න පින ලැබෙන්නේ ඉතාම සුළු පිරිසකට විතරයි. බුදුරජාණන් වහන්සේ මේ දුර්ලභ කරුණ ගැන නිරන්තරයෙන් භික්ෂුන් වහන්සේලාට දේශනා කරන අවවාදයක්. මේකට කියන සුගතෝවාදය කියලා. මහණෙනි දුර්ලභෝ බුද්ධෝත්පාදෝ, බුදු කෙනෙක් පහළ වීම අතිශයින් දුර්ලභයි. දුර්ලභා මනුස්ස පටිලාභෝ, මනුස්ස ජීවිතයක් ලැබීම අතිශයින්ම දුර්ලභයි. දුර්ලභා පබ්බජ්ජා, පැවිදි භාවයට පත්වෙන එක, මේ බුද්ධ ශාසනය තුළ පැවිදි ශ්‍රාවකයෙක් වෙන එක ඉතාම දුර්ලභ කාරණයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ තවත් විස්තර කරලා තියෙනවා දේශනාවල, පැවිදි වුණත් ඒ පැවිද්දේ සිත්තලවාගෙන වාසය කරනවා කියන එක ඉතාම දුර්ලභයි. සිවුරු පොරෝගත්ත හැමෝම සිවුර ඉන්නේ නෑනේ. බොහෝ දෙනෙක් ටික කාලයක් පුදුම වීරියකින් සිවුර ඉන්නවා. සමහරුට මොනවා හරි ප්‍රශ්න වෙලා එපා වෙනවා, කලකිරෙනවා. සමහර අයට සිවුරු අතහැරලා යන්න හිතෙනවා. සිත්තලවාගෙන සතුටේ මේ පැවිදි ජීවිතය තුළ හම්මෝ කරගත්ත අපරාධ මං අමාරුවේ වැටුණා කියලා මේ අඬා අඬා දුක් වෙවි සිවුරේ ඉන්න එකක් නෙමෙයි. මේක සතුටෙන් ඉන්න එකක් තියෙන. මේ ලෝකෙ දිහා බලලා හම්මෝ මං කොච්චර ගැලවිල්ලක්ද මේ ගැලවුනේ. මේ ලෝකෙ මිනිස්සු මොනතරම් දුකක්ද විඳින්නේ. කාමයන් තුළ මිනිස්සු කොච්චර දුක් විඳිනවද. ජීවත් වෙන්න මොනතරම් දුක් විඳිනවද. අපිට බුද්ධ ශාසනය ලැබුණා, මනුස්ස ජීවිතේ ලැබුණා. මං කොච්චර මේ ලෝකෙ මිනිස්සු අතර වාසනාවන්තයෙක්ද කියලා තමන්ගේ පැවිදි ජීවිතයේ තුල මේ පැවිදි ගුණධර්ම සිහි කර කර සතුටින් ගුණධර්ම වඩාගෙන පැවිද්දේ සිත් තලවාගෙන වාසය කරනවා කියලා කියන්නේ අතිශයින්ම දුර්ලභ කාරණයක්. පින්වතුනි, ඒ දුර්ලභ කාරණා සියල්ලත් එක්ක අපි නිකන් අපේ රට ගැන හිතමු. ලංකාවේ මේ කෝටි දෙකකට වැඩි මිලියන 22ක් 23ක් ජනතාවක් ඉන්න මේ ලංකා භූමියේ ඔය අතරින් පැවිදි වෙලා ඉන්නේ සිවුරක් දරාගෙන ඉන්න ඉතාම සුළු පිරිසයි. 20-30,000ක් අන්න ඒ වගේ පිරිසක්, 25,000කට ආසන්න පිරිසක් තමයි ලංකාවේ ඔය සංඛ්‍යාලේඛන අනුව ස්වාමින් වහන්සේලා ඉන්න. ඔය මොන නිකාය ගත්තත් ඔය ඔක්කොගේම එකතු කරාට පස්සේ ග්‍රාමවාසී වේවා, ආරණ්‍ය වාසී වේවා, පන්සල් වල වේවා, කොහේ හිටියත් පැවිදි ජීවිතයට ඇතුල් වෙලා ඉන්නේ ඒ වගේ පිරිසක්. ඒ පිරිස අතරිනොත් නායකත්වයක් දරාගෙන ඒ ශාසනය තුළ බොහෝ කාලයක් ගුණධර්ම පුරමින් වැඩ ඉඳලා වෙහෙර විහාර ගොඩනගලා ඒ වගේම යම් ප්‍රදේශයක පළාතක නායකත්ව දරාගෙන පූජනීය නායක තනතුරු දරමින් තවත් සංඝ පිරිස බිහි කරමින් වෙහෙර විහාරස්ථාන ගොඩනගමින් පළාතට, ගමට, රටට, ලෝකයට සේවයක් කරමින් එවැනි පූජනීය චරිතයක් මතුවෙන්නේ අර පැවිද්දෝ මේ බුද්ධ ශාසනයේ 30-40,000කට 25,000කට ආසන්න පැවිදි වෙච්ච ඒ පිරිස අතරිනොත් ඉතාම සුළු පිරිසයි. එවැනි මහා පින්වන්ත අය ඉතාම සුළු පිරිසයි පහළ වෙන්නේ ඒ අතරිනොත්. ඒකට සංසාර පිනක් තියෙනවා. කෙනෙක්ගේ සසර පිනත් එක්ක තමයි ඒ හැකියාව, දක්ෂතාවේ, පිරිසක් මෙහෙවීමේ හැකියාව, ගෝල පිරිසකට ගුරුවරයෙක් හැටියට මඟ පෙන්වන්න හැකියාව, ඒ වගේම දායකයෝ එකතු කරගෙන ඒ ප්‍රදේශවල මිනිස්සු එකතු කරගෙන සමිති සමාගම් ආරම්භ කරලා සමාජ සේවාවන් සිදු කරමින් රටේ ජාතික ප්‍රශ්න, ආගමික ප්‍රශ්න මේ හැම දෙයකදීම නායකත්වය අරගෙන නිවැරදි දිශාවට පිරිස යොමු කරමින් මූලිකත්වයක්, නායකත්වයක් අරගෙන පිරිසකට නායකත්වය දෙන්න පුළුවන් හැකියාව තියෙන්නේ පෙර පින් තියෙන ඉතාම සුළු පිරිසකට පමණයි. ඒ අතරින් අපේ පූජනීය අපවත් වී වදාළ ඒ නායක මාහිම්පාණන් වහන්සේ, රුක්මලේ ධම්මකීර්ති පූජනීය නායක මාහිම්පාණන් වහන්සේ මේ ලංකාවේ පහළ වෙච්ච ඒ ස්වාමින් වහන්සේලා අතර මෑත යුගයේ ඉතා සුවිශේෂී මහා මෙහෙවරක් කරපු පූජනීය නායක මාහිම්පාණන් වහන්සේ නම. ඉතින් උන්වහන්සේගේ මේ චරිතා ප්‍රධානී තොරතුරු අතර විස්තර කීපයක් ඊයේ දවසේ ඒ පින්වතුන් අපිට එවලා තිබුණා. උන්වහන්සේගේ ශාසනික සේවාව නිසාම ජයවර්ධනපුර ගුණ සමරු පදන මගින් උන්වහන්සේ වෙත ශාසන කීර්ති ශ්‍රී ප්‍රවීණාචාර්ය කියන ගෞරව නාමයේ උන්වහන්සේට මීට කලකට ඉහතදී පුද කරලා තියෙනවා. ඒ වගේම 2006 සැප්තැම්බර් 8 වෙනි දින කෝට්ටේ ශ්‍රී කල්යාණී ශ්‍රාමග්ගී ධර්ම මහා සංඝ සභාව මගින් පූජනීය නායක මාහිම්පාණන් වහන්සේට කොළඹ නව කෝරළේ සහ නව තොටමුණේ ද්විතීය සංඝනායක පදවිය උන්වහන්සේට පුද කරලා තියෙනවා. ඒ අතර මංගල ධර්ම කීර්ති ශ්‍රී ඥානීස්සර කියන ගෞරව නාමයේ උන්වහන්සේට ඒ කල්යාණි ශ්‍රාමග්ගී සංඝ සභාව මගින් උන්වහන්සේට ලබලා දීලා තිබුණා. ඒ වගේ නායක පදවි ගණනාවක් උන්වහන්සේ දරාගෙන වැඩ හිටිය. ඒ වගේ උන්වහන්සේට ඒ නායක පදවි තරතුරු තිබුණත් පුදුම නිහතමානී ගතිගුණ ඇතිය. උන්වහන්සේ මේ ශාසනික කටයුතු කරමින් වැඩ සිටියේ. ඒ වගේම උන්වහන්සේ සිදුකරපු මෙහෙවල ඒකත් එක්ක සර්වෝදය මගින් උන්වහන්සේ 17 වැනි සර්වෝදයේ ජාතික සම්මානයෙන් පවා උන්වහන්සේ පිදුම් ලබපු පූජනීය නායක මාහිමිපාණන් වහන්සේ නම උන්වහන්සේගේ පැවිදි ජීවිතය වසර 50කට ආසන්න පැවිදි ජීවිතයක් ගත කරලා තියෙනවා. උන්වහන්සේ පුංචි කාලේ උන්වහන්සේ පැවිදි වෙච්ච කෙනෙක්. පැවිදි ජීවිතයේ වසර 50ක් පුංචි කාලයක්ද කියලා හිතන්න. 800 වසක පැවිදි ජීවිතයක් මහා ගුණධර්ම පුරාගෙන මේ ශාසනයේ තුළ සිවුරක් දරාගෙන අවුරුදු 50කට ආසන්න කාලයක් මහා මෙහෙවරක් කරනවා කියලා කියන්නේ. උන්වහන්සේ බොහෝ පූජනීය ස්වාමීන් වහන්සේලාට ගුරුහරුකම් දෙමින් ඒ කටයුතු සිදු කරනවා වගේම පෝරේ පුරාණ ශ්‍රී මහා විහාරස්ථානයේ ආරම්භ කරලා එදා මෙදා තුරේ කටයුතු සංවර්ධනය කළා දියුණු කළා විහාරස්ථාන විශාල සංවර්ධනයක් කරමින් බබලෝපු පූජනීය හාමුදුරන් වහන්සේ. ඒ වගේ මාගම්මන පුරාණ විහාරස්ථානයේ කඩවත ඇල්දෙනියේ ශ්‍රී අභිනවාරාමේ මාගම්මන සරණ ධම්ම විවේකාශ්‍රමයේ මල්වාන වතුරුබොඩ සාරානන්ද විහාරයේ හොරණ බටුවිට දෙකඳුවල මෛත්‍රී බෞද්ධ මධ්‍යස්ථානයේ ඒ වගේම ගොල්ලහින්න පහන් කන්ද සිරි සම්බෝධි විහාරස්ථාන ආදී විහාරස්ථාන ගණනාවක් ගොඩනගපු. ඒ වගේ මේ විහාරස්ථාන ගොඩනගලා ඒවට මූලිකත්වය අරගෙන උන්වහන්සේ දක්ෂ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට ඒවා පවරලා ඒවා පවත්වගෙන යන්න ඒවා බාර දීලා රටට සුවිශේෂී මහා මෙහෙවරක් කරපු පූජනීය නායක මාහිමිපාණන් වහන්සේ නම. ඉතින් උන්වහන්සේ යටතේ උන්වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 28 නමක් පමණ පැවිදි උපසම්පදා ලැබමින් ඒ වගේම 59කට ආසන්න සාමණේර ස්වාමින් වහන්සේලා ප්‍රමාණයකට නායකත්වයේ දරමින් උන්වහන්සේ යටතේ ස්වාමින් වහන්සේලා විශාල පිරිසක් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිරිසක් හැදී වැඩුණා. ඉතින් උන්වහන්සේ අධ්‍යාපනයේ පිනිස වෙනම පිරිවෙනක් ආරම්භ කළා. ධම්මදීප ද්විභාෂා මූලික පිරිවෙන හැටියට 2017 වර්ෂයේ පිරිවෙනක් ආරම්භ කරලා ස්වාමීන් වහන්සේලාට උගන්වමින් මේ වගේ විශාල ශාසනික මෙහෙවරක් සිදු කරලා. ඒ වගේම 1985දී පෝරේ ග්‍රාමෝදයේ සභාපති ලෙස කටයුතු කරමින් ඒ සමාජයේ මෙහෙවරවල් බොහෝ ප්‍රමාණයක් සඳහන් කරලා තිනවා. ඒ අතර පෝරේ මහජන සේවා සමිති, අතුරුගිරි ප්‍රජා සංවර්ධන පදනම, අතුරුගිරි එක්සත් වෙළඳ ව්‍යාපාරික සංගමයේ ජයන්ති සුභසාධක සමිතිය, පෝරේ පුරාණ ශ්‍රී මහා විහාරස්ථ සරණ සංවර්ධන පදනම, ශ්‍රී සීල විමල දහම් පාසල ආදී මේ සමිති සමාගම් ආයතන බොහෝ ප්‍රමාණයක මූලිකත්වයේ ප්‍රධාන අනුශාසකත්වයේ ධර්මී විශාල පිරිසක් එකතු කරගෙන රටට ජාතියට ශාසනයට ඉමහත් සේවයක් කරපු පූජනීය නායක මාහිමිපාණන් වහන්සේ නම. ඉතින් ඒ නිසාම උන්වහන්සේ වෙනුවෙන් අද මේ සිදු කරන ධර්ම දේශනාව වෙනුවෙන් ඊයේ දවසේ පෙරේද දවසේ බොහෝ පිරිසක් මම ඔස්ට්‍රේලියාවේ මේ දිනවල වැඩ ඉන්නේ. ඉතින් මට කතා කරලා උන්වහන්සේ වෙනුවෙන් මේ ධර්ම දේශනාවට අපි කරන්නම් අනේ අපි දායකත්වය ගන්නම් කියලා බොහෝ පිරිසක් කතා කරා. හැබැයි අපි තීරණය කරා අපි උන්වහන්සේ වෙනුවෙන් මේ ධර්ම දේශනාව හැමෝම සම්බන්ධ කරන එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි, මේ සමිති සමාගම්වල දායකත්වය දරපු දායක සභා, හොරණ වෙළඳ සංගම්, හොරණ ප්‍රදේශයේ, ඊළඟට අතුරුගිරිය, විශේෂයෙන් අතුරුගිරිය, අතුරුගිරිය ප්‍රදේශයේ ඉතින් ඒ හැම දෙනා මේ වගේ උන්වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා මේ හැමෝම එකතු කරගෙන හැමෝම වෙනුවෙන් අපි අපේ ශ්‍රී සදහම් පදනම, කලම්බු ටෙලිවිෂන් මේ සදහම් නාලිකාව, මේ හැමෝම උන්වහන්සේට ගෞරවයක් හැටියට මේ ධර්ම දේශනාව සිදු කරන්න අපි කටයුතු සූදානම් කරේ. ඉතින් පූජනීය නායක මාහිමිපාණන් වහන්සේ 1959 8 වැනි මාසේ 1 වැනි දවසේ තමයි උන්වහන්සේගේ උපත සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම අවුරුදු 50කට ආසන්න කාලයක් මේ බුද්ධ ශාසනයට අපරිමිත සේවාවක් සිදු කරලා මේ මහා වසංගතේ කෝවිඩ් වසංගතයත් එක්ක උන්වහන්සේ රෝගාතුර භාවයට පත් වෙලා මීට දින 7කට පමණ පෙර 2021 8 වැනි මාසේ 3 වැනි දින උන්වහන්සේ අපවත්වී වදාලි. තියේ පූජනයේ නායක මාහිම් පාණන් වහන්සේගේ ගුණ නිතර සිහිපත් කරමි. අපි උන්වහන්සේ වෙනුවෙන් කළ යුත්තේ උන්වහන්සේගේ විහෙර විහාරස්ථාන උන්වහන්සේ ගොඩනගපුයේ ශාසනික සේවය, උන්වහන්සේ ශාසනයට බොහෝ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා පිරිසක් ගොඩනගල උන්වහන්සේ මේ ශාසනය වෙනුවෙන් වැඩපිළිවළක් කරලා තියලයි උන්වහන්සේ අපවත් වුණේ. ඉතින් මේ කටයුතු ඉදිරියට පවත්වගෙන යන්න ඒ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා දායක සභා පින්වතුන් හැමෝම එකතු වෙලා උන්වහන්සේ වෙනුවෙන් කටයුතු කළ යුතුයි. පින්වතුනි, ලෙඩ වෙන එක, මරණය අපිට බොහෝ වෙලාවට හිතෙනවා අනේ උන්වහන්සේ තව බොහෝ කාලයක් වැඩ සිටියා නම්. අපිට සමහරලාවට මීට කලින් ආරක්ෂාවෙන්න තිබුණා නම්, අනේ අපිට මේ විදිහට තිබුණා නම් උන්වහන්සේ බේර ගන්න තිබ්බා. මේ වගේ අපි බොහෝ දෙනෙක් අපි හිතනවා, කතා කරනවා, අපි බොහෝ වෙලාවට අපි හිතනවා ජීවිතේ මරණය කොයි විදිහට කවදා කොතන මොන විදිහට අපි කරා එනවද කියලා අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. අපි උපතින් ගේන ආවිෂක් ඇති. හැබැයි ඒ උපතින් ගේන ආවිෂ ගෙවලා මිනිස්සු මැරෙනව නෙමෙයි. උපතින්ම ගෙනාපු ආවිෂ ගෙවලා මැරෙන අය ඉන්නවා. ඒකට ධර්මයේ කියන්නේ ආයුක්කේ මරණ. සමහර අය මිය යනවා උපතින්ම ගේන ආවිෂ සම්පූර්ණයෙන් ගෙවලා මැරෙනවා. එහෙම මිය ගියොත් අපි ධර්මයේ හඳුන්වනවා ආයුක්කේ. එයා සම්පූර්ණ ආවිෂ ගෙවලා මැරුණා කියලා. හැබැයි ඒක ඔබට මට අපිට කියන්න බෑ. එයා ආවිෂ ගෙව්වද නැද්ද කියලා අපිට ඒක කියාගන්න බෑ. පිංගතුනි, සමහර වෙලාවට එයා උපතින් ගේන ආවිෂ අවුරුදු 50ක් වෙන්න පුළුවන්. උපතින්ම ගේන ආවිෂ අවුරුදු 60ක් වෙන්න පුළුවන්. අවුරුදු 70ක් වෙන්න පුළුවන්. අවුරුදු 20ක් වෙන්නත් පුළුවන්. දැන් ඔබ හිතන්න, අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දී යසෝදරා රහත් භික්ෂුණියත් එදා ජීවමානව වැඩ සිටිද්දී උන්වහන්සේගේ අපේ බුදුරජාණන් වහන්සේගේ ගිහි කල පුත්‍රාත්නේ බවට පත්වෙච්ච රාහුල මහරහතන් වහන්සේ, පුංචි රාහුල හාමුදුරුව පිරිනිවන් පෑවේ, අම්මා තාත්තා දෙන්නම එදා මේ ලෝකේ වැඩ සිටිද්දී තමයි රාහුල හාමුදුරුවන්ගේ ආවිෂ අවසන් වුනේ. උන්වහන්සේට වෙන විපතක් හරි වෙන කර්මයක් විපාක දුන්නා කියලා එහෙම එකක් කොහෙවත් නැහැ. උන්වහන්සේ භාවනා කරද්දී උන්වහන්සේ දවසක් භාවනාවෙන් දකිනවා උන්වහන්සේගේ ආවිෂ ගෙවිලා ඉවරයි. ඒ කියන්නේ උන්වහන්සේ උපතින් ගෙනල්ලා තියෙන්නේ අඩු ආවිෂක්. උන්වහන්සේගේ ආවිෂ ගෙවිලා ඉවරයි. එදා උන්වහන්සේ කල්පනා කරා, මගේ පියාණන් ලෞතර බුදුරජාණන් වහන්සේ තාමත් ලෝකේ වැඩ සිටිනවා. මගේ මෑණියන් අරහත්ත්වයට පත් වෙලා රහත් භික්ෂුණියක් හැටියට තාම මේ ලෝකේ වැඩ සිටිනවා. මගේ අම්මා තාත්තා දෙන්නම මේ ලෝකේ වැඩ සිටිද්දී මම මනුස්ස ලෝකේ පිරිනිවන් පාන එක සුදුසුද කියලා සිතුවිල්ලක් විතරක් ඇති වුණා. හිතට සිතුවිල්ලක් ආවා. ඒ සිතුවිල්ල එනකොටම දෙවිවරු පෙනී ඉඳලා සක්‍ර දෙවියන් ආරාධනයක් කරා, රාහුලයන් වහන්සේ ඔබ වහන්සේ දෙවියන් වන අපට අනුග්‍රහ පිණිස දෙව්ලොවට වැඩම කරලා මනුලොව පිරිනිවන් පාන්න නැතුව දෙව්ලොව පිරිනිවන් පාන සේක්වා කියලා ආරාධනයක් කරා. එදා රාහුල මහරහතන් වහන්සේ දෙවියන්ගේ ආරාධනාව පිළිගත්තා. පිළි අරගෙන බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න ගිහිල්ලා තථාගත බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියා හිටියා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ ආවිෂ ගෙවිලා අවසానයි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට පිරිනිවන් පාන අවසර දෙන සේක්වා, මට පිරිනිවන් පාන අවසර දෙන සේක්වා කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා, පුංචි රාහුල හාමුදුරන්ගේ ආවිෂ ගෙවිලා ඉවරයි. බුදුරජාණන් වහන්සේ අහනවා, රාහුල ඔබ කොහෙද පිරිනිවන් පාන්නේ? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දෙවියන් මට ආරාධනයක් කරා දෙව්ලොව පිරිනිවන් පාන. ඒ නිසා මං දෙව්ලොවට වැඩම කරලා දෙවියන්ටත් අනුග්‍රහ පිණිස මං දෙව්ලොවදි පිරිනිවන් පානවා කියෝ. බුදුරජාණන් වහන්සේ තුන් වතාවක් සාදුකාර දුන්නා. සාදු 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 රාහුල, ඔබ දෙවියන්ටත් අනුග්‍රහ පිණිස දෙව්ලොව පිරිනිවන් පාන සේක්වා කියලා බුදුරජාණන් වහන්සේ සාදුකාර දීලා අවසර දුන්නා. පිංගතුනි, බුදු වෙන ආත්මයක ගිහි කල පුත්‍රාත්නේ බවට පත්වෙන්නත් කල්ප ලක්ෂයක් පෙරම් පුරන්නට ඕනේ. රාහුලයන් වහන්සේ ශික්ෂාකාමී භික්‍ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලැබපු කෙනෙ. අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලාට අයිති කෙනෙ. කල්ප ලක්ෂයක් සසර පෙරුම්පුරාගෙනාවේ බුදුවෙන ආත්මේ උන්වහන්සේගේ ගිහි කල පුත්‍රාත්නය බවට පත්තෙන්. එදා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් වන්දනා කරලා අවසර අරගෙන බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටිය වටා තුන් වතාවක් අපි චෛත්‍යයක් වඳිනවා වගේ බුදුගුණ කිය කිය කුටිය වටේම ප්‍රදක්ෂිනා කර කර ගන්ධ කුටියට වන්දනා කරා. ඒ වගේම යසෝදරා රහත් භික්ෂුණිය මුණ ගැහිලා කාරණාව දැන ඒ වෙනකොට යසෝදරාවට රහත් වෙලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවුරුද්ධකට කලින් තමයි යසෝදරා රහත් භික්ෂුණිය පිරිනිවන් පෑවේ. ඔබ දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 80යි වැඩ සිටි. එහෙමනම් යසෝදරාව අවුරුදු 79න් තමයි පිරිනිවන් පාන. සහජාත වස්තු එකම දවසේ තමයි එදා වෙසක් පුන් පොහෝ දවසේ අපේ බෝසතාණන් වහන්සේ මෞකුසින් බිහිවෙච්ච ඒ මොහොතේ ඒ විසා නැකතින්මයි බෝසතාණන් වහන්සේගේ උපත, චන්න ඇමතියගේ උපත, ඒ වගේම ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වජිරාසනයෙන් පහළවීම, කන්තකස්සය, යසෝදරාවත් ඒ මොහොතෙමයි ඉපදුනේ එකම නැකති එකම වයස. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවුරුද්දකට කලින් යසෝදරාව පිරිනිවන් පාන. එහෙමනම් ඒ දෙමව්පියෝ දෙන්නම ඉන්න ඇද්දි රාහුලයන් වහන්සේ පිරිනිවන් පෑවි. උන්වහන්සේට අවුරුදු 40 ගානක් වගේ තමයි පිරිනිවන් පානකට වයස වෙලා තියෙන්නේ. අවසර අරගෙන තමන්ගේ මව්පිය දෙන්නගෙන්ම අවසර අරගෙන රාහුලයන් වහන්සේ, රාහුල මහරහතන් වහන්සේ සංඝයාටත් දැනුම් දීලා අහසට පැන නැගලා දෙව්ලොවට වැඩම කරලා දිව්‍ය ලෝකෙදි තමයි පිරිනිවන් පෑවේ. ඒ නිසා රාහුල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අදටත් දෙවියන් යටතේ දෙව්ලොව තමයි වැඩ සිටින්නේ. ඒ නිසා අපිට කෙනෙක්ගේ ආයුෂ උපතින්ගේ ආයුෂ අපිට කියන්න පුළුවන් කමක් නැහැ. සමහර අය උපතින්ගේ ආයුෂ ගෙවලා මැරෙනවා. අපි ඒකට කියනවා ආයුක්කේ. සමහර අයට ආයුෂ තියෙනවා. කර්ම විපාක ඉස්සර වෙනවා. සංසාරේ කරපු කර්ම විපාකයක් ඉස්සර වෙලා ආයුෂ තියෙද්දි කර්ම විපාකයක් නිසා මේ යන්න වෙනවා. ඒකට ධර්මයේ කියන්නේ කම්මක්ඛේ මරණ කියලා. ආයුෂ තියෙද්දි කර්ම විපාකයක් නිසා මරණයටපත් වෙන සිද්ධ වෙනවා. අපි දන්නේ නැහැ අපි කාට ආයුක්කේ මරණයක් තියෙයිද කර්මක්ඛේ මරණයක්ද. ඊළඟට මේ කරුණු දෙකම එකට එකතු වෙනවා. ආයුෂ ඉවර වෙනකොටම කර්ම විපාකෙත් එකතු වෙනවා. ඒකට කියනවා උභයක්ඛේ මරණ. ඔය කරුණු එකක්වත් නැතුව මරණේ සිද්ධ වෙන්න පුළුවන්. ඒවට තමයි කියන්නේ උපච්ඡේද මරණ, ස්වභාවික විපත්. මේ වගේ වසංගත අයිති වෙන්නේ බොහෝ වෙලාවට ආයුෂ ඉවර වෙන වෙලාවටත් ලෙඩයි හැදෙන්න පුළුවන්. හැබැයි භූමිකම්පා, නායයාම්, හදිස්සි විපත්, මෙවැනි ස්වභාවික විපත්, වසංගත රෝග බොහෝ වෙලාවට මේ උපච්ඡේද කියන ගණේට තමයි වැටෙන්නේ. ඒ නිසා ආයුෂ තිබුණත් කර්ම විපාකයක් උනත් නොඋනත් මේ වගේ උපච්ඡේද මරණ වසංගත විපත් අපි දන්නේ නැහැ. අපි කාගේ ජීවිත කවදා කොතන කොයි මොහොතේ මොන විදිහට අවසන් වෙයිද?